එදා 24 දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහනේ වගේම දහවල් දානමය කටයුත්තෙහි දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ශ්‍රියාවති පෙරේරා මහත්මිය විසින්. එතුමියගේ අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් සුරවීර හේවාවසම් මහත්මාගේත් දෙමව්පියන් දෙපළ ඇතුළු එම පවුලේ මේ පරලෝ යන්නට යෙදුණු සියලූම වංශ පරම්පරාගත ඥාති මිත්‍රාදීන්ගේ භවගමන සූපත්වීමට මේ ධර්මානුශාසනා කුසලේ පිම්පනුරක් වේවා, අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම එතුමියට පැමිණ තිබෙන ලෙඩ දුක් කරදර පීඩා සියල්ල දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලබන්නට, සද්ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය බලය හේතු වාසනා වේවා කියන උතුම් මෙත් සිටිවිල්ල එසේම වේවා. ඒ වගේම අපහට දහම් මඟ පෙන්වා දෙන කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර ධර්ම සේවා කටයුතු හොඳින් සිදු කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අද දින දහම් වැඩසටහනට සහ සම්බන්ධ වන සෑම සියලු දිනාටමත් රටවාසී ලෝකවාසී හැම දිනාටමත් සද්ධර්ම අවබෝධය පිණිස නිවන් පිණිස මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා, හැම දිනාටම ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ ධර්මදේශනා හායේ දාන පින්කම්වල දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ශ්‍රියාවති පෙරේරා පින්වත් එම මහත්මිය. එතුමියට ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් උතුම් සද්ධර්ම අවබෝධයත් සැලසේවා සැලසේවා කියලා අපි නැවත නැවත සෙත් පතනවා.
හොඳයි, සාදු. 2024 වසරේ පළවෙනි මාසේ 25 වෙනිදා දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහන බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිහිපත් කරවන්නේ අද වගේ දවසක පුතපතේ සඳහන් වෙන අන්දමට බුද්ධත්වයේ 9 වෙනි වස අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කළ හැටියටයි සඳහන් වෙන්නේ. ඒ වගේම සුමන සමන් දෙවි රජාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන් එතුමන් සෝවාන් මාර්ගඵලයට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද ලබා දෙන කේශ ධාතු නිදන් කොට ඒ ප්‍රථම චෛත්‍ය ආදිය නැගීමේ කටයුතු ආදිය සිද්ධ වීමත්, තුම්බෑ ජටිලයන් දමනය කරලා දහසක් භික්ෂු පිරිස ශාසනයට එක් කර ගැනීම ආදිය ශාසන ඉතිහාසයේ ඉතාම වැදගත් කාරණා රාශියක් සිහි කැඳවන පොහෝ දිනයක් හැටියටත්, වසරේ ආරම්භක පොහෝ දිනයේ හැටියටත් අද දවස සිහිපත් කරන්න කැමතියි. ඉතා උතුම් ඒ ශාසන ඉතිහාසය සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් කරගන්න, ධම්මානුධම්ම ප්‍රතිපත්ති පුරන්න අද දවස පුරාවටම අපි පේවී වාසය කරනවා කියන මෙත් සිතුවිල්ලෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරමු කියලා අපි සිහිපත් කරනවා. සාදු.
මුලින්ම අපේ හිත් පහන් වෙන්නට ආනාපානසති භාවනාවේ යෙදෙමු. ගත සිත හොඳින් සැහැල්ලු කරගෙන තමන්ගේ නාසාග්‍රයට සිත යොමු කරගෙන තමන්ගේ නහස් කුහරය තුළ සුළං ස්පර්ශ වෙන විදිය හොඳට දැනගැනෙමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. හුස්ම වාරයක් ඉහළට ගන්න විට තුන්නුවන්ගේ ආශිර්වාදය, සද්ධර්මයේ ආශිර්වාදය මා වෙත සැලසේවා, සැලසිනවා කියන අදහසින් පිරිසිදු හුස්ම රැල්ලක් ඉහළට රැගෙන පහළට හෙළන හුස්ම රැල්ල මගේ හිතේ පවතින දුක්ඛ දෝමනස්සයෝ වේදනාකාරී හැඟීම් මේ පහළට හෙළන හුස්ම රැල්ලත් එක්ක පාවයත්වා මාගේ සිතගත සැහැල්ලු වේවා, සුවපත් වේවා. සෑම හුස්ම රැල්ලක් පහළට හෙළන මොහොතකම තමන්ගේ තියෙන දුක්ඛ දෝමනස්සයෝ ඒ හුස්ම රැල්ලත් එක්කම පහකර හරින්න එළියට මුදා හරින්න. ඉහළට ගන්න හුස්ම රැල්ලේදී තුරුණුවන්ගේ ආශිර්වාදය, සද්ධර්මයේ ආශිර්වාදය තමන්ගේ ගත සිත සිසිල් කරමින් ඉහළට හුස්ම ගන්න.
හොඳයි සාදු. ඔබ තේරුම් ගන්න ඇවිල්ලා ඉන්නේ ඔබේම සිත. එහෙම නේද? බන තේරුම් අරගෙන වැඩක් නැහැ. මෙතෙක් කාලයක් වැරදිලා තිබ්බනම් ඒක හරිගස්ස ගන්න ඕන. කොතෙන්ට ගියත් මොන පොත බැලුවත් මොන දේශනා ඇහුවත් තමන් නේද කරන්නේ තමන්ගේ හිත නිවැරදි කරගන්න. තමන්ගේ හිත නිවැරදි කරගන්නවා කියන්නේ දුක් විඳින්නේ නැති හිතක් නිර්මාණය කරගන්නවා කියන එක. නිලුම් පතක් වැනි සිතක් නිර්මාණය කරගන්නවා. බුදුරජාණන් වහන්සේ උපමා කළා තෙල් ජලය හා මිශ්‍ර නොවන්නාසේ රහතුන්ගේ හිත ලෝකයේ සමග එක් වෙන්නේ නැහැ කියලා. ඔබට බලන්න පුළුවන් වතුර වීදුරුවකට තෙල් බිඳුවක් දාන්න පුළුවන්, පොල් තෙල් බිඳුවක්. ඒක කොච්චර කවලම් කළත් තෙල් වෙනමයි වතුර වෙනමයි අපිට දකින්න පුළුවන්. ඒ වගේ පින්නතුනේ ඒ උතුම් සත්‍ය යමෙක් මේ ලෝකේ අවබෝධ කරගත්තොත් එයා මොනතරම් ජල තටාකයකට වැටලා සිටියත් ඒ හිත සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක පුදුම ආශ්චර්යමත් ධර්මයක්. ඒක වෙන්ව පවතිනවා. ඒ නිසා තමයි මේ බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මය ශ්‍රේෂ්ඨ වන්නේ, ආශ්චර්ය වෙන්නේ, අද්භූත වෙන්නේ. ඒක අවබෝධ කරගන්න මේ ලෝකේ ඉතාම සුළු පිරිසයි. ඒ සුළු පිරිසේ ආරම්භක පිරිස තමයි මේ ධර්මයේ සොයාගෙන යන පිරිස. ඊළඟට ඒක පවත්වාගෙන යන ධර්මය විමර්ශනය කරගෙන ධර්මය ශ්‍රවණය කරගෙන යන පිරිස. ඊළඟට පින්නතුනේ සියල්ලට වඩා අංක එක පළවෙනි තැන දහමට ලබා දීලා දහම් සුන්දර රජ කෙනෙක් වෙස්සන්තර රජ කෙනෙක් වගේ තමා තුළ නිර්මාණය වෙලා ධර්මය වෙනුවෙන්ම කැපවුණු සිත් ඇතිව කටයුතු කරන මේ උතුම් හාර්ය ශ්‍රාවකයා තමයි ඒ ධර්මය අවබෝධ කොට පසක් කරගෙන නියතෝ සම්බෝධි පරායනෝ කියන නියත සම්බෝධියට පත් වෙන මාර්ගයට පත් වෙලා අවබෝධයට පත් වෙලා සතර අපායන් වලින් සදහටම නික්මිලා කටයුතු කරන්නේ. ඒක පින්නතුනේ අප්‍රමාණ කැපවීමක ප්‍රතිඵලයක්. මේ කැපවීම තියෙන්න ඕන තමන්ගේ හිතෙන්, ගතින් නෙමෙයි. මොනවා කළත් කොතනක සිටියත් තමන්ගේ හිත කොහෙද තියෙන්නේ කියලයි බලන්න ඕන. සිත තියෙන තැනයි වැදගත්. ඉතින් ඔබේ ඔය විවිධ ඥාන තියෙන මොලේ ඇතුළට ධර්මඥානය කියන එකත් එකතු කර ගන්න, උපදවා ගන්න. ඔබට තියෙන ඥාන මොනවද? ඔබට ඇති සමහරලාට වෛද්‍ය ඥානය, වඩු කාර්මික ඥානය, නීතිඥ ඥානය, නොයෙකුත් නොයෙකුත් විෂයානුබද්ධ ඥාන තියෙනවා. ඒක පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස්. ඊළඟට තියෙනවා පින්නතුනි පොදු වේ සීල දෙනාට තියෙන ඥානය. ඒ ඥානයට කියන්නේ පුජ්‍යල ඥානය. අර බද්ධ වෙලා තියෙන්නේ තමන්ට මොනයම් ආකාරයක විෂයානුබද්ධ ඥානයක් තිබ්බත් අන්න පුජ්‍යල ඥානයට සම්බන්ධ වෙනවා. එහෙමනම් පොදුවේ තියෙන පුජ්‍යල ඥානයක්. ධර්මඥානය කියලා එකක් තියෙනවා. ධර්මඥානය ඒක තවත් පැහැදිලි වෙන්න සද්ධර්මඥානය කියලා කියන්න පුළුවන්. තවත් පැහැදිලි වෙන්න ලෝකෝත්තර ධර්මඥානය කියලා කියන්නත් පුළුවන්. තවත් පැහැදිලි කරනවා නම් නිරෝධ ඥාන කියන්නත් පුළුවන්. තවත් පැහැදිලි වෙන්න කියන්න පුළුවන් පඤ්ඤා විමුක්ති ඥානය කියලා කියන්නත් පුළුවන්. තවත් පැහැදිලි වෙන්න කියනවා චේතෝ විමුක්ති ඥානය පහළ වෙනවා. තවත් පැහැදිලි වෙන්න එක කියන්න පුළුවන් ආසවක්ඛය ඥානය. මේ සියල්ලගෙම කියුනේ එකයි. ගොඩාක් ගැඹුරුයි බරපතලයි කියලා හිතන්න එපා. එකයි කියෝනේ. අපි දන්නවනේ ගොඩාක් දේවල් වලට භාෂාවේ එකම දෙයක් පැහැදිලි කරන්න වචන ගොඩක් භාවිතා වෙන අවස්ථා තියෙනවා. මේ ලෝකෝත්තර කියලා කිව්වත්, නිරෝධ කියලා කිව්වත්, විමුක්ති කියලා කිව්වත්, ආසවක්ඛය කියලා කිව්වත් මේ කතාව වෙන්නේ එකම ස්වභාවයක අවස්ථාවකට. සමහර කෙනෙකුට ඒක විරෝධතා මත ඇති එයා ඉගෙනගත්ත විදිය අනුව. භාෂාවකට නිශ්චිත අර්ථයක් නැහැ. ඒක දකින්න කෙනා අනුව ඒක හරි වෙන්න පුළුවන්, ඒක වැරදි වෙන්න පුළුවන්. භාෂාවක් තුළ තියෙන සංවේදීතාවය. සංවේදීතාව මනුෂ්‍යයාට මාරු කරගන්න උවමනාකම් නිසා තමයි භාෂාව කියන එක නිර්මාණය වුණේ. ගොඩක් දේවල් සංනිවේදනය කරන්න අවශ්‍ය වෙනකොට භාෂාව බොහෝම හොඳින්
නිර්මාණේ වුණා ලෝකේ. එනිසා අපි ඉන්නේ බොහෝම ලෝකේ උච්චම දියුණු අවස්ථාවක කාලයක. අපි මේ 2024 කියලා කියන්නේ විශ්වයේ දියුණුම අවස්ථාව. සංනිවේදන මාධ්‍ය, භාෂා මාධ්‍ය, වෛද්‍ය විද්‍යාවේ, තාක්ෂණයේ උපරිම දියුණුවට ඇවිල්ලා එකිනෙකා සුවපත් කරන්න වගේම එකිනෙකා විනාශ කරන්න හැමදේම නිර්මාණය වෙලා තාක්ෂණයෙන් දියුණුවේ. ඒ නිසා අපි බොහෝම නියතමානීව අනතිමානීව කාරුණිකව දයාපන්නව අපේ ජීවිතය ගත කරන්න තියෙන්නේ තව මේ සියවස ඇතුළතදී. තව දසවස් කීපයක් ඉස්සරහට විතරයි සියලු දෙනාටම 2100 කියන කැලැන්ඩරේ ඔබේ බිත්තියේ එල්ලගෙන ඔබ දුරුතු පොරපසලොස්සක බොහෝ දවසේ බණ අහන්න ඉන්නේ නේ. එනවද? ඈ කිසි කෙනෙක් එන්නේ නැහැ. දෙදහස් එකසිය දෙක එක එහෙම බින්දු දෙකක් වැටිච්ච කැලැන්ඩරයක් ඔබේ ගෙදර එල්ලගෙන ඔබ ඒකේ දුරුතු පුරු පසලොස්සක කවද්ද තියෙන්නේ කියලා දැම්ම බලා ගන්න ගිහිල්ලා. පුළුවන් දෙන්න. දැන් මරණ සතිය පින්තුරේ හොඳට වැඩෙනවා. මේ කාරණේ හොඳට මෙනෙහි කරලා තේරුම් ගත්ත සැනින්ම ඔබේ ජීවන ගමනේ නිමාව සටහන් වෙලා ඉවරයි. ඊට මෙහා 2050 60 70 80 90 කියන සීමාවන්වලදී ඔය ටික තරුණයි කියන අයට උනත් සටහන් වෙලා ඉවරයි. සියලු දෙනාම පොළොවේ පස්. ඔබ සියලු දෙනා, ඔබ මම මේ සියලු දෙනා පොළොවේ පස්. ඊළඟට ඒකෙන් කියවෙන දහම තමයි මොකටද ගැටීම් හිතේ තියාගන්නේ? මොකටද මාන උද්දච්ච අවිද්‍යාව සිතේ තියාගන්නේ? මොකටද තණ්හා මාන දිට්ඨි තියාගන්නේ? මොකටද මේ ලෝකෙට මෙච්චර ඇලෙන්නේ? පැහැදිලිනේ මොකටද ඇලෙන්නේ කියලා හිතෙනවා. පැත්තේ ජනෙල් පොඩ්ඩක් වහලා අන්නේ ආකාරයට වෙන තුනේ ධර්මය මෙනෙහි කරන විට වඩන විට වැඩෙනවා හිතේ අර අනවශ්‍ය කෙලෙස් ධාමයන් ඉවත් වෙලා ගිහිල්ලා හිතේ සංසුන් බව හිතේ තැම්පත් බව හට ගන්නවා. ඊළඟට අපිට උවමනා කරනවා අපි ළඟ පවතින දුක් විඳින ශක්තිය ඉවත් කරගන්න. දුක් විඳින ශක්තිය ඉවත් කරගන්න අපිට උවමනා කරනවා. මුඛත් මේ දුක් විඳින ශක්තිය ඔබ ළඟ තියෙන. ඊගෝ කියන එක එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය. ආත්ම දෘෂ්ටිය. ඒක තමයි ගොඩක් දෙනෙකුට දැනෙන දේ. සිංහල වචනේ හොඳයි, ආත්ම දෘෂ්ටිය. කොහොමත් ත්‍රිලක්ෂණයෙන් බැලුවත් ආත්ම දෘෂ්ටි කියන්නේ හොඳ එකක් නෙමෙයි. ආත්ම දෘෂ්ටිය අනාත්ම දෘෂ්ටිය බවට පත් වෙන්න ඕන. සුඛ දෘෂ්ටිය දුක්ඛ දෘෂ්ටිය බවට පත් වෙනවා. නিত্য දෘෂ්ටිය අනිත්‍ය දෘෂ්ටිය බවට පත් වෙනවා. ඇස්ස තියෙන අය අර පිටිපස්සට යන්න ගිහිල්ලා ඉන්න වතුර පාවිච්චි කරන්න, ටිකක් ඈතින් හිටියන් ලේසුව පාවිච්චි කරන්න. පරිසරයට මුදාහරින්න කැස්ස පාවිච්චි කරන්න එපා. ලේසුවක් තියලා කැස්ස පාවිච්චි බ්ලොක් කරන්න. අවශ්‍ය නම් උණු වතුර ඉල්ල ගන්න පුළුවන්. හරි. කොහොමද මේ නিত্য සංඥාව අනිත්‍ය සංඥාව බවට පත් කරගන්නේ? කොහොමද මේ ආත්ම දෘෂ්ටිය අනාත්ම දෘෂ්ටිය බවට පත් කරගන්නේ? කොහොමද මේ සුඛ දෘෂ්ටිය දුක්ඛ දෘෂ්ටිය බවට පත් කරගන්නේ? මේකෙන් දුක්ඛ කියන එකෙන් අදහස් වෙන්නේ නොඇලීම කියන එක. යමක් දුක පිණිස පවතිනවා කියලා දැනගත්තොත් අපි ඒකට අඩියක් තියන්නේ නැති බව තමයි එකෙන් අදහස් වෙන්නේ. දැන් අපි කවුරුවත් වලකට, අගලකට, කටුවිත්තකට, ගිනි ගොඩකට අඩියක් තියන්නේ නැහනේ. ඇයි තියන්නේ නැත්තේ? දුකයි තිබ්බොත් නේ පීඩාවටපත් වෙනවා. අන්න ඒ අර්ථයෙන් ගන්න ඕනේ. එහෙම නැතුව මේ දුකයි කියන වේදනාවටපත් කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ ඔබව. තේරුණානේ? අර සුඛයි කියන එක අයින් කරලා සුඛ වේදනාවෙන් අයින් කරලා දුක්ඛ වේදනාවකින් පීඩාවකින් දිවි ගෙවන්න මඟ පෙන්වීම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි දෙයක් දිහා බලන දේ අනුව තමයි අපි ආධ්‍යාත්මය වෙනස් වෙන්නේ. ඉතින් නිර්වාණය කියන උතුම් කාරණේ දිහත් අපි හරියට බලන්න ඉගෙන ගන්න ඕන. හරියට බලන්න ඉගෙන ගත්තොත් විතරයි අපිට ඒක අපේ ජීවිතය හා සම්බන්ධ වෙන්නේ. පින්නතුන් දන්නවා ගැඹුරින් විග්‍රහ කරගෙන යද්දී ආත්ම දෘෂ්ටියත් අනාත්ම දෘෂ්ටියත් දෙකමත් හරිනවා. නিত্য දෘෂ්ටියත් අනිත්‍ය දෘෂ්ටියත් දෙකමත් හරිනවා. සුඛ දෘෂ්ටියත් දුක්ඛ දෘෂ්ටියත් දෙකමත් හරිනවා. අන්නේ විට තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා. අකුසල කර්මත් අතහරිනවා. දැන් බලන්න මේ අත්හරින්මින් ඉන්න මේ මොහොතේ තමන් භාවනාත්මකව සිටින්න. නিত্য දෘෂ්ටියත් අනිත්‍ය දෘෂ්ටියත් දෙකම අතහැරලා වාසය කරන්න. ආත්ම දෘෂ්ටියත් අනාත්ම දෘෂ්ටියත් දෙකම අතහැරලා වාසය කරන්න. සුඛ දෘෂ්ටියත් දුක්ඛ දෘෂ්ටියත් දෙකම අතහැරලා වාසය කරන්න. කුසල කර්මත් අකුසල කර්මත් දෙකම අතහැරලා වාසය කරන්න. ලෝභයත් අලෝභයත් දෙකම අතහැරලා වාසය කරන්න. ද්වේෂයත් අද්වේෂය දෙක මත හැරලා වාසය කරන්න. මෝහයත් අමෝහයත් දෙක මත හැරලා වාසය කරන්න. මේ හැම එකකින්ම ද්විත්වයෙන් නිදහස්ව වාසය කරන්න.
පරිපූර්ණ වශයෙන්ම මේ ද්විත්වයෙන් ද්විත්වාන්තයෙන් ඔබේ ඥානය ඔබේ සිත ඔබේ ජීවිතය ඔබේ ආත්මය කියලා කියමු. ඒ ගලවා ගත්තොත් මේ ද්විත්වාන්තයෙන් ඔබට නිවීමේ මඟ පෑදෙනවා. දේමේ අන්තා පබ්බජිතේන නසේවි තම්බා. මේ අන්ත දෙක භාවිතා කරන්න එපා කියලයි බුදුහාමුදුරු දේශනා කරේ. කාම සුකල්ලිකානු යෝගෝ අත්ථ කිලමතානු යෝගෝ. යංකෝ දුක්ඛං තත්‍රතේ චන්දෝ පහතබ්බෝ. යංකෝ අනිච්ඡා තත්‍රතේ ධම්මෝ පහතබ්බෝ. යංකෝ අනත්තා තත්‍රතේ චන්දෝ පහතබ්බෝ. ලෝභේ නිදන් වූ කර්ම වලින් නිදහස් වෙන්න. ලෝභක්ඛය. ද්වේෂේ නිදන් වූ කර්ම වලින් නිදහස් වෙන්න. දෝසක්ඛය. මෝහය විවිධ විශ්වාස බිලීව්ස් ඒව තියාගෙන ඉන්න එපා. ඒ ඔක්කොම අයිති වෙන්නේ මෝහය ගණේට. මෝහය තුල තමයි විශ්වාස තියෙන්නේ. දර්ශනයට පත්වෙච්ච කෙනෙකු ළඟ විශ්වාස නැහැ. දර්ශනයක් තියෙන්නේ විශ්වාසය මුල් කරගත්ත කර්ම වලින් නිදහස් වෙන්න. විශ්වාසයන් මත ඉන්න සියලු දෙනාම මෝහාන්ධකාරයක ඉන්නේ. ප්‍රත්‍යක්ෂ නොවූ දේවල් විශ්වාස කිරීමයි මෝහය කියලා කියන්නේ. දහම නිවැරදිසේ ඔබට වැටහුණාද? අපි හොඳයි කවුරු හරි ඉස්සරහට කැඳවලත් තමගේ ගැටලු විසඳගමු. එක්කෙනෙක්ගේ ගැටලු විසඳනකොට අනිත් උදවියගේ තියෙන ගැටලුත් එහෙම විසඳ ගන්න පුළුවන්. දැන් මේ අපේ දායකත්වයේ දක්වන අම්මම ඉන්නකෝ ඉස්සරහට. මේ පුටුවක් අරන් ඉන්න. පුටුවක් තියන්න මෙතන. ඔය හරියට. තව ටිකක් එහෙම තියන්න. මේ පැත්තට හරව. එන්න ඔය අම්ම. නායකත්වයක් ඔය අම්මගෙනේ නේද? ඒ නිසා තියෙන ගැටලු විසඳ ගන්න. අසනීප ලෙඩ රෝගත් එක්කනේ ඉන්නේ නේ. ඒ නිසා ගොඩක් වැදගත් තමන්ගේ ධර්ම ගැටලු සහ යම් සැක සංකා තියෙනවා නම් මේව අහලා නිවැරදි කරගන්න ඕන. දැන් කොහොමද ප්‍රගුණ කිරීම? දැන් ගොඩ කාලයක් තිස්සේ බණත් අහනවානේ. ආ හොඳයි බණ අහනවා. මොකද අම්මට තියෙන කතා කරන්න තියෙන දේවල්. ගැටලු නෑ. බලන්න ඔච්චර ලස්සන ගැටලු නෑ. මේ ලෝකේ ඉන්නවද එහෙම බෞද්ධයෝ පිරිසක් සාමින වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ගැටලු නෑ සාමින වහන්සේ ගැටලු නෑ. ධර්ම ගැටලු නෑ. ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ඒක ඉතින් අතර වෙන්නේ නැහැ. ඒක ඉතින් මැරෙනකන් තියෙනවා. මැරුණත් ඒව ඉවර වෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න අයට. ඔව්. මැරිච්ච කෙනා නිදහස් වෙනවා නිසා. ඔව්. එහෙනම් ඉතින් මං ගැටළු අහන්න ඕන, ප්‍රශ්න අහන්න ඕන ඔය අම්මගෙන්. දැන් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න මං අහන්නම්. අම්මගේ අම්ම දෙන උත්තර කොයි වගේද කියලා බලමු. මරණය ගැන මොකද හිතෙන්නේ? තමන්ට මරණය කියලා එකක් මුණ ගැහෙනවනේ. මරණය ගැන මොකද හිතෙන්නේ? මේ ආත්මේ දුකින් නිදහස් වීමක් වගේ දැනෙනවා. තා මොනවද තියෙන්නේ කියන්න පුළුවන්. මොනවද අපි මැරෙන්නේ? මැරෙනවා කියන්නේ මොකක්ද? දැන් වෛද්‍යවරුන්න් දන්නෝ කායික පැත්තෙන් මෙන්න මේ දේවල් වැඩ කරන්නේ නැති වුණාට පස්සේ මැරුණා කියලා තීරණය කරනවා කියලා කියනවා. ඈ කර්මයේ ගෙවි යාම නිසා ආයුෂ ඉවර වීම නිසා මරණය කියන එක සිද්ධ වෙනවා. කර්මයේ අවසාන වීම වෙනවද එතන ඇත්තට? කර්මයේ අවසාන වෙනවද? යනවනේ. කර්මයේ අවසාන වෙන්නේ මේ ආත්මේ ජීවත් වෙන්න තිබුණු කුසල කර්මී වල වෙලා වෙන්න පුළුවන් නේ. නමුත් කර්මය අවසාන වෙන්නේ නැහැ. කර්මය බලපවත්වනවා ඊළඟ පුරෝපත්තින් ලබා ගැනීම සඳහා. ඒ යන්නේ අපි කැමති තැනකට යන්නේ. ඕනම කෙනෙක් ලබන්නේ ඕනම කෙනෙක් කැමති වෙච්ච ආත්ම භාවය. පෙරේතාත්මයට යන්නේ නැහැ පෙරේතාත්මයට ඇලුම් නොකරන කෙනෙක්. පෙරේත ආත්මයට ඇලුම් කරන කෙනෙක්මයි පෙරේතෙක් වෙන්නේ. යක්ෂ ආත්මයට යන්නේ නැහැ යක්ෂ ගතියට ඇලුම් නොකරන කෙනෙක්. යක්ෂ ගතියට ඇලුම් කරන කෙනෙක්මයි යක්ෂ ආත්මයට යන්නේ. නිරයට යන්නේ නැහැ නිරයට ඇලුම් නොකරන කෙනෙක්. නිරයට යන්නේ නිරයට ඇලුම් කරන කෙනෙක්මයි.
අන්න වැදගත් කිසිම දෙයකට ඇලුම් නොකරන කෙනෙක් වුණොත් දැන් අම්මා කිසිම දෙයකට ඇලුම් කරන්නේ නැද්ද කිසිම දෙයකට ඇලුම් කරන්නේ නැද්ද ඈ විශේෂ ඇලුම් කිරීමක් නැහැ ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද ආ ජීවත්ව ඉන්නකම් පරිහරණය කරනවා එහෙම නැතුව විශේෂ බැඳීමක් ලෝකෙත් එක්ක නැහැ තමාට තමා තියෙන බැඳීම කොයි වගේද බැඳීමක් විශේෂයෙන් නැහැ සාමාන්‍යයෙන් ජීවත් වීමට ජීවත් වෙනවට ජීවත් වෙනවා මරණය ඉක්මනින් ප්‍රාර්ථනා කරනවද පස්සේ ප්‍රාර්ථනා කරනවද ඉක්මනින් ලැබුණොත් හොඳද පස්සේ ලැබුණොත් හොඳද කොහොමද හිතන්නේ තා කොච්චර කාලෙකින් ඒක මුණ ගැහෙයිද Tamanට වැඩිකල් ඉන්නවා කියන්නේ වැඩිකල් දුක් විඳිනවා තා ඉතින් කොච්චර කාලෙකින් වගේ මුණ ගැහෙයි කියලාද හිතන්නේ අවුරුදු 5ක් 10ක් 15ක් දීගු කාලයක් අවශ්‍ය නැහැ කියලා තමයි දැනට හිතෙන්නේ. ධර්මයේ තව දුරට දියුණු කරගන්නකම් හිටියාම ඇති. අන්න හරියේ දියුණු කරගන්න තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. හරිනේ? නැ දියුණු කරගන්න තියෙන්නේ මොකක්ද කුමක්ද කියලා කියන්න බලන්න. දැන් ඔය ඔතන ඔය ඔය මෑණිය ඔතන ඉඳලා මෙතෙන්ට කොච්චර දුරද? අඩි වලින් කිව්වොත් අඩි 8ක් විතර වගේ දුර තවන්න දැනෙනවා. ඒ දුර කොහොමද අපි හැදුවේ? මිනුම් කෝදුවකින් හැදුවේ. එතකොට එක කණුවක් මෙතන, අනිත් කණුව කොහෙද තියෙන්නේ? ඔතන. තමා. එතකොට මේ විදිහේ ওই විදිහට තමයි ලෝකේ දිහා බලන්නේ. හැමතිස්සෙම තමන් මේ ලෝකේ කණුවක් වෙනවා. හැම රූපයක් ඉදිරියේම ශබ්දයක් ඉදිරියේම ගන්ධයක් ඉදිරියේම රසයක් ඉදිරියේම තමන් කණුවක් වෙනවා කණුවක් වෙලා කණුවේ ඉඳලා මනිනවා මේකට දුර එතකොට තමයි පින්නතුනේ ওই දුර හැදෙන්නේ ඒක මනිනවා කියලා කියන්නේ වටිනාකමින් මනිනවා වෙන්න පුළුවන් සංවේදීතාවන් වලින් මනිනවා වෙන්න පුළුවන් ලස්සනින් මනිනවා වෙන්න පුළුවන් මිහිරෙන් මනිනව වෙන්න පුළුවන් නේද? නොයෙකුත් දේවල් ඔය හැමදේම මිනුම් දන්නු නේද? ආන තමන් කණුවක් වෙලා ලෝකය මැනමින් සිටිනවා. තමන් කණුවක් වෙලා ලෝකේ මනිමින් සිටිනවා. තේරුණාද? දැන් මොකද කරන්න ඕන? ගොඩාක් උදවිය මේ බාහිරෙන් තියෙන දේවල් පාලනය කරලා නැති කරලා නිවන් දකින්න හදනවා. ඒක කරලා බෑ. මොකද කරන්න ඕන? කණුව උගුලන්න ඕන. තමන් කණුවක් හැටියට සිට ගන්න එපා කිසිම දෙයක් ඉස්සරහා. කවුද කණුව? තමා. ආ කණුව උගුලනවා. කොහොමද උගුලන්නේ කණුව? ආත්ම දෘෂ්ටි අයින් කරනවා. සක්කාය දිට්ඨි අයින් කරනවා. මමත්වය අයින් කරනවා. මමත්වයේ කියන්නේ කණුවක්. කණුව තිබුණොත් එක එක හරක් ඇවිල්ලා බැඳලා යනවා ඕකේ. දැන් දේශපාලඥයෙක් ආවොත් තමන්ගේ පක්ෂය බැඳලා යන්නේ ඇවිල්ලා කණුව තිබ්බොත්. ආගම්කාරයෙක් ඇවිල්ලා ආගම බැඳලා යන්නේ කණුව තිබ්බොත්. කණුව තියාගෙන හිටියොත් තමයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බැඳලා යන්නේ. කාටවත් බඳ ගන්නත් බෑ, බැඳෙන්නෙත් නෑ, බැඳෙන්න යන්නෙත් නෑ, කාටවත් බඳවන්නත් බෑ කණුව නැත්තම්. එයාට කිව්වොත් මේ ආගමට බැඳෙන්න, මේ පක්ෂයට බැඳෙන්න, මේ කල්ලියට බැඳෙන්න, මේ කොටසට බැඳෙන්න කියලා කිව්වොත්, මේ ජාතියට බැඳෙන්න, මේ රටට බැඳෙන්න කිව්වොත් එයා කියයි මට කණුවක් නැහැ කියලා. කවුද මේ කණුව උගුල ගත්ත කෙනා? ඉතින් අම්මා ළඟ කණුව තියෙනවනේ තාමනේ. කණුව නැද්ද තියෙනවද? කණු අයින් කර ගන්න ඕන. ජීවිත පරිත්‍යාගයෙන් කණු අයින් කර ගන්න ඕන. ධර්මයේ වෙනුවෙන් දිවි පුදන්න පුළුවන්ද? ධර්මයේ වෙනුවෙන් දහම්සොන රජුරු වගේ මැරෙන්න පුළුවන්ද? ධර්මයේ වෙනුවෙන් වෙස්සන්තර වගේ අතහැර දාන්න පුළුවන්ද? කණුව තියාගෙන ඉන්නවද? තව ටික දවසක් හරි කණුව අතහැර දාලා ඉන්නවද? කණුව ගුල්ලන්න ගියාම හරි අමාරුයි. ඒක හරියට විනෝදුනේ කටුවක් ඇනිලා කාලයක් ගත වුණාම ඒක මස් එක්ක එකට බද්ධ වෙනවා. ඒ කටුව ඒක කණුවක් හරි කටුවක් හරි උලක් හරි කියලා අපි කියමු. මස් එක්ක බද්ධ වෙනු ගලවන්න ගියාම මස් එක්ක ගැළවිලා යනවා. එවනම් මේ ආත්ම දෘෂ්ටි කියන එක කොච්චර කාලයක් වෙනවද මේ ශරීරෙ බැහැගෙන එක ගලවනකොට පින්නතුනේ ලේ යට මස් නහරත් එක්ක ගැළවිලා එනවා වගේ දැනෙන්නේ. හැබැයි ඉතින් සුවපත් වෙන්න නම් මේ කටුව, එහෙම නැත්නම් මේ කණුව ගලවන්න ඕන. එහෙම දැනෙනවනේ. තියාගෙන ඉඳලා වැඩක් නැහැ. කොහොමත් ඒ කණුව තවන්ට අහිමි. නිකම් මායාවක් විතරයි තියාගෙන ඉන්නේ. තේරෙනා නේද? මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයෝ අපිට අයිති නැහැ. ඒ වයින් සියල්ලගෙන්ම සැදුන් ලද දෙයක් තමයි මේ ශරීර කූඩුව කියන්නේ. මේ ශරීරේ මමෙක් ඇත්තේ නැහැ, මගේ ආත්මයක් ඇත්තේ නැහැ. මේ සියල්ල දිය වෙලා ගියොත් පින්නතුනේ, අළු වෙලා ගියොත්, පිච්චිලා ගියොත් එහෙම පුංචි දුමක් විතරයි. ඉතුරු වෙන්නේ අළු පොල් කට්ටක් වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඉතින් එහෙව් එකේ මේ දෘෂ්ටි මායාවක් නේද මම කියලා? මේ දෘෂ්ටිවල තියෙන බල සම්පන්න භාවය එකතු වෙච්ච තැන විද්‍යුත් බලය තමයි පින්නතුනේ ආත්ම දෘෂ්ටි කියලා කියන්නේ. එහෙම නැතුව එකක් නැහැ. දැන් ආපෝ කියලා එකක් පෙන්වන්න පුළුවන්. තේජෝ කියලා එකක් පෙන්වන්නත් පුළුවන්. වායෝ කියලා එකක් පෙන්වන්නත් පුළුවන්. පඨවි කියලා එකක් පෙන්වන්න පුළුවන්. දන්නවනේ මේ සතර මහා භූතය පෙන්වන්න පුළුවන්. හැබැයි ආත්ම දෘෂ්ටි කියලා එකක් පෙන්වන්න බෑ. තේරෙනවද කියන කතාව? හොඳට පැහැදිලි කරගන්න හලල යන්න එපා පින්නතුනේ. ලී පහක් එකතු කරලා අර කූඩාරං හදන්න මෙහෙම මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම තියලා තියෙන ලී පහක් මේ වටේම එකතු කරලා තිබ්බන් තුනෙන් හතරෙන් පහෙන් හදන්න පුළුවන්. ඒකට එකතු කරනවා. එකට එකතු කරලා ඉවර වෙලා ඒකට කොලාතු හරි මොනවා හරි ඊටි රෙදි හරි ආවරණය කරාට පස්සේ ඒකට කියන නම මොකද්ද? කූඩාරම. ලී පෙන්වන්න පුළුවන් වෙන වෙනම. ඉටි කොළ හරි කොලාතු හරි පෙන්වන්න පුළුවන් වෙන වෙනම. හැබැයි කූඩාරම පෙන්වන්න බෑ. මං කියන එක තේරෙනවද? කාට හරි කියනවා මේකේ කූඩාරම පෙන්වන්න. එකකින් එක ගලවන්න හරි. කෝ කූඩාරම? දැන් ගලවන ඔක්කොම පැත්තකින් තියෙනවා. ඉටි කොළ හරි කොලාතු හරි පැත්තකින් තිබ්බා. ලී කැලි ටික පැත්තකින් තිබ්බා. වැල් කැලි ටික පැත්තකින් තිබ්බා. කෝ? කෝ දැන් මට පෙන්වන කූඩාරම කෝ? නෑ. අරව එකතු වුණාට පස්සේ භාවිතා කරන සම්මුති නාමයක් පමණයි කූඩාරම කියන වචනය. ඒවම් බන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. මේවා බන්ධනේ වුණාට පස්සේ බැන්දට පස්සේ එකට එකට ගැට ගැහුනට පස්සේ හෝති සත්තෝති සම්මුති සත්වයා කියන නම ලැබෙනවා. මිනිසයා කියන නම ලැබෙනවා. මනුස්ස සතා. ස්ත්‍රී කියන නම ලැබෙනවා. පුරුෂයා කියන නම ලැබෙනවා. පිළිගන්නවද? ඕ විකෘතිද? ඕ තථාගත ධර්මයේ පින්නතුනේ. එවන රැවටීමක් පමණයි තේ මේක මමෙක් නෑ කියන ඔය ලෝක තර්කවාද තියෙන්නේත් ඕක නිසාමයි. ඉතින් බැලුවහම නෑනේ. හැබැයි නැත්තේ නෑ. එකට එකතු කළාම එතන ශක්තිය ගොනුවක් හැදිලා තියෙනවා. එවනයි අපිට කියන්න පුළුවන් කාසියක වටිනාකමක් නෑ කියලා. නමුත් සම්මත කළාම මේකේ වටිනාකම තියෙනවා. ඒ පරණ කාසි තියෙන සත පහයි වටිනාකම ඒ උනාට රුපියල් 5000ට ගන්නවා. උත් කාසි සඳහන් කළා දෙන සත පහ 5000ට ගන්නවා. ලංකාවේ තිබිච්ච රුපියල් 5 කාසි ටික රුපියල් 500 ගානේ අරන් ගියා. දීලා. ඒක දන්නේ නැහැ නේ අපරාදේ. පහ රුපියල් 5ක් තිබ්බනම් රුපියල් 500ක් වටිනවා ඒක. මොකද කාසිය වටිනවා 500ක්. ලෝහමය දැන් එන්නේ නිකන් සති 25 වගේ පහනේ. වටිනාකම් හදනවා. වටිනාකම් හදනවා. ඇති වෙනව නැති වෙනව වටිනාකම් හදනවා. එතකොට වටිනාකම් කියලා කියන්නේ ආත්ම දෘෂ්ටි කියන්නේ පොඩි ශක්ති ස්වභාවයක්, ශක්ති ප්‍රබවයක්. ඒක ඇති දෙයක් නෑ. කාසියකත් එහෙමයි. ඒක වටිනාකම දුන්නොත් වටිනාකම්. නොවටිනාකම දුන්නොත් නොවටිනාකම්. ඒ මුදල් වලටත් එහෙමයි. වටිනාකම් දුන්නොත් වටිනාකම්. නොවටිනාකම් දුන්නොත් නොවටිනාකම්. මහ බැංකුවෙන් කැන්සල් කරොත් පාරේ හැමදැනම 10 11 500 11 තියෙන්න පුළුවන්. මිනිස්සු පාරවල් වල දාලා යනවා. ඒ නිසා කණුව තියාගන්න එපා, කණුව වේලාසනේම ගුලන්න. කණුව මාර්යා ඇවිල්ලා අරගෙන යන්න කලින් මාර්යා අපි පස්සේ එන්න කලින් මාර්යා අපි හොයාගෙන යන එකට තමයි යෝගාවචරය කියලා කියන්නේ. යාට මාර්යා අපි පස්සේ එන්න කලින් මාර්යා අපි හොයාගෙන යනවා. කායිකව නෙමෙයි මානසිකව. මානසිකව තියෙන මරණය ගැන අපි මේ කතා කරන්නේ. කායික මරණය ඉතින් ඕක තියෙන තාක්කල් තිබිලේ වෙර වෙලා ඒක නැති වෙලා යාවි. දැන් සෑහෙන ප්‍රමාණයක් හෘදාබාධ වලින් මරණ ප්‍රතිශතය වැඩි වෙලාලු. එන්නතෙන් පස්සේ ලේසි නෑ. ඉතින් අය කුරුඳු නැට්ටක් හරි හපල වතුර බොන්න ලේ වල තියෙන ඝනත්වයේ සාන්ද්‍රණ ගුණය අඩු වෙන. මේ කරාබු නැට්ටක් කුරුඳු නැට්ට නැහැ, කරාබුත් හොඳයි කුරුඳුත් හොඳයි. ඉතින් මොකද තියෙන්නේ? අපිට තියෙන ගැටලු වහන්න මොනවා හරි තියෙන දෙයක් විසඳගන්න. ඉතින් ඉඳලා හරියන්නේ අප්‍රමාදේන සම්පාදේ. අප්‍රමාදීව අවබෝධ කර පසක් කර ඉවර කරගන්න ඕන. ඒව නැත්තම් ඉතින් එකම ධර්ම මණ්ඩපයේදී මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ කාලේ, බුදුවරයන් වහන්සේගේ කාලේ බුදුවරු ශරීරයෙන් දකින්න මේ පිං කරන එක නම් කිසිම තේරුමක් නැහැ. බුදුවරු ඥාණයෙන් දකින්න පාරමිතා පුරන්න, ඥාණය වඩන්න. පැහැදිලිද? ශරීරයෙන් දකින්න බෑ. අද බුදුහාමුදුරුවෝ ලංකාවට ආවත් කොණ්ඩෙ බැඳලා උඩින් කොණ්ඩෙ මෙහෙම දාලා මෙතන තියා මේ බෑග් මල්ලක් වොන්නම් පැත්තකින් එල්ලගෙන සෙරපු දෙයකුත් නැතුව සිවුරක් පිටින් හරි මේ ලංකාවට ආවොත් එහෙම මම තමයි ලෝකට සම්මා සම්බුද්ධ කියලා කියපු ගමම කෙලින්ම අත්අඩංගුවට ගන්නවා. මුඩ පිසු වර්තමානයේ ඉන්න අයට ඒ වගේ දේවල් වලට ඉතින් හැබෑවටම පිස්සුනේ. ඒකට ඉතින් මුකුත් කියන්න බෑ. මම කියන්නේ වෙන්නට ඉඩ තියෙනවා කියලා. ඒක එහෙම දෙයක් වුණත් වෙන්නට ඉඩ තියෙනවා කියලා. මොකද අද කිසි කෙනෙකුට මම සෝහාන් කියනවත් මම රහත් කියනවත් එහෙම ඉඩක් නෑ. මම කියන්නේ එහෙම ඇත්තට නෙමෙයි, බොරුවට කිව්වොත් මම එයාම ශ්‍රේෂ්ඨයි කියලා සලකනවා කියලයි මම කියන්නේ. ඒකට හේතුව ඒ මනුස්සයත් එක්ක සංවාද කරන්න පුළුවන් නේ අපිට. දැන් මම පුතඥේ කියලා විලිලැජ්ජ නැතුව කියනවට වැඩිය හොඳයි බොරුවට යමෙක් කියනවා මම රහත් කියලා. මට එයාව වටිනවා. ඇයි? ඒ මනුස්සය මොනවා හරි සීලයක් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා, මොනවා හරි සංවාදයක් ධර්මයක් දේශනා කරන්න හැකියාව තියෙනවා. අර නිකම්ම අමු ගුණෙක් කියලා කියනවට වඩා තමන් නේද? ඒ නිසා මම බොරුවට හරි සෝහන් වෙලයි කියලා කියන මට උතුම් අර මම අමු පුතඥයෙක් කියලා මීහරකෙක් වගේ කියනවට වැඩි නේ. හොඳයි නේද? ඒක හොඳයි. අපිට ඒත් එක්ක සංවාද කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. ඒ වගේම යාට ගුණයක් පෙන්වන්න වෙනවා. ගුණයක් පෙන්වන්න වෙනවා. මට නම් වැදගත් ඒක. ඒසු හිතාගෙන ඉන්නේ අවියාජයි අපි හරි විවෘතයි කියලා කියන්නේ අපි හරි පුතඥයි අපි නම් ඔච්චර දියුණු නෑ කියන එක ඒක අවියාජකමක් කියලා. ඒ අවියාජකමක් නෙමෙයි ඒක මෝඩකමක්. නොදියුණුකම කියන එක ශ්‍රේෂ්ඨත්වයක්ද? නෑ නෙමෙයි ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි. දියුණුකම කියන එක තමයි අභියෝගය. ඒ නිසා මේ ලෝකේ වෛර නොකරන අය විකෘතිකාරයෝ හැටියටත් වෛර කරන අය හරි ප්‍රකෘති නිවැරදි අය හැටියටත් සලකනවා. එසා බුද්ධාගම කියලා තියෙන්නේ පෙරහැරයි දානෙයි පාසුබලයි තොරණයි තමයිනේ. ඔබ තමයි රැකගන්න තියෙන්නේ. අර කුණු හර්ප විරුදු කියන තොරණ විරුදුකාරයෝ අසභ්‍ය වචන කියමින් ඉන්නා නේද එතන. ඒ නිසා මේ ඔය ඒ සම්මුතිය නෑනේ නේ. ඒ සම්මුතිය වැඩන්නේ නෑ. මෙතන මමෙක් බලන්න ඕන. ඒ සම්මුතියට අපි මුකුත් කියන්නත් එපා. ඒ සම්මුතිය අපි පිළිගමු. ඒ සම්මුතියට අපි කැමතියි. මාත් තොරන් බලන්න යනවා. තොරන් දෙන කාලේ තොරන් බලන්න යනවා. ඒල් එක ලස්සන බල් පැටෙනවා. ඉතින් ඒක වීඩියෝ කරගෙන එනවා. ඒක සංස්කෘතික දර්ශනයක්. ඒවට වෛර කරන්න, ඒවට ඊර්ෂ්‍යා කරන්න එපා. වෙසක් කුඩු හදන්න ඕන. තොරන් ගහන්න ඕන. හැබැයි ඒක සම්මුතියක් කියලා අපි තේරුම් ගන්න ඕන. තේරුණාද? සම්මුතියක් කියලා තේරුම් ගන්න ඕන. හරි. මැරෙන්න කෙනෙක් මෙතන ඉන්නවද? මැරෙන්න කෙනෙක් මෙතන ඉන්නවද? මැරෙන්න කෙනෙක් නැහැ කියලා කිව්වා. එතකොට ජීවත් වෙන කෙනා ඉන්නවද? ඔව්. මැරෙන්න කෙනෙක් නැත්තම් ජීවත් වෙන කෙනෙකුත් නැහැ. අනහ හරි. දැන් අම්මලඟ දහමක් තියෙනවා. ඒක නිකන් වැහිලා වගේ තිබ්බනේ. ටිකක් බණ අහලා පොඩ්ඩක් මොලේ පාදලා ගන්න ඕන, සුද්ධ පවිත්‍ර කරලා ගන්න ඕන. එහෙමයි. අර පාවිච්චයෙන් තොරව වහලා දාලා තිබ්බහම ඕනම දෙයක් ඒක මල දූවිලි බැඳිලා දුර්වර්ණ වෙලා පේන්නේ නැතුව යනවා. තේරුණානේ? එතකොට මේ ඥානයක්, දර්ශනයක්, ගුණයක් වුණත් ඒක උපමට්ටම් කරලා ගන්න ඕන. එහෙමනම් ඒ ඥාන දර්ශනේ ගුණේ භාවිතා බහුලී කතා වඩන්න කියලා කියනවා. මෙතන සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය නැති ධර්මතාවයේ ගුණය ඉස්සරහට අරගෙන භාවිතා බහුලී කතා කරලා වඩන්න කියන ඒ වඩන කොට පින්න තුනේ අර කෙලෙස් වලට ඉන්න බෑ. දුර්වල දර්ශනවලට සිතවිලි දාම වලට පවතින්න බෑ. දැන් සමහර බෙහෙත් තියෙනවනේ ඔය බල්ලන්ට එහෙම බෙහෙත විදිනවා. විද්ධාම මැක්කන්ට ඉන්න බැරුව යනවා. කින්තුල්ලන්ට ඉන්න බැරුව යනවා නේ. එහෙම තියෙනවනේ බෙහෙත් වර්ග කන්න දෙනවා. කන්න දුන්නාම ඒ මැක්කන්ට ඉන්න බෑ. මැක්කොන්ට සරයි ඒක මැක්ක වැටෙනවා. කින්තුල්ල වැටෙනවා. ඒ වගේ තමයි බින්දුතර මේ ධර්මයේ තියෙන ඒ ගුණයට පාත්‍ර වෙලා අපි ඉන්නකොට අර මැක්කෝ හැලෙනවා. මැක්කෝ කියන්නේ මොනවද? අර දෘෂ්ටි, සංකල්ප, මැක්කෝ, කිනිතුල්ල හැලෙනවා. එහෙනම් අර ධර්ම ඥානය තමයි භාවිතා බහුලී කතා කරන්න කියන්නේ. විරාගසිත, නිරෝධසිත, ලෝකෝත්තරසිත, අභය භූමිය භාවිතා කරන්න ඕන. අභය භූමිය කියන්නේ බය නැති ස්ථානයක් කියන එක. ලෝකෝත්තර සිත විඳින්න පුළුවන්ද බැරිද? බෑ. බලන්න අම්මගේ හොඳයි. උත්තරේ හොඳයි. දැන් ඔබ අවදි වෙලා ඉන්නේ, නිදාගෙන හිටියේ. දූවිලි බෙහෙදාලා ස්ටාර්ට් කරලා ගත්තාම හොඳයි. මොකද්ද? නිර්වාණ සිත, ලෝකෝත්තර සිත ස්වභාවය, ධර්මය විඳින්න බෑ, විඳින්න බෑ. බුදුහාමුදුරුවන්ට පුළුවන්. පුළුවන්ද? ආ? ආ? බුදුහාමුදුරන්ටත් බෑ. තේරෙනා නේද? ලෝකෝත්තර සිත විඳින්න බුදුහාමුදුරන්ටත් බෑ. නිවන් නොදකපු පුතඥයෝන්ට, මාර්ගය පිළිබඳව නොදන්න පුතඥයෙකුට හිතෙනවා දන්නේ නේද බුදුම නේද? කොහොමද හිතන්නේ? මොකද නැත්තේ බුදුහාමුදුරන්ට මේක විඳින්න බලුවන් කියලා හිතෙනවා නේද නේද? ඒ ඔක්කෝ මතමතාන්තර විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක නිරෝධයි. ඒක නිරෝධ නිසා ඒක අවේදිතයි. ඒක බුදු කෙනෙකුට සාධාරණයි. රහතන් වහන්සේලාට සාධාරණයි. සියලු දෙනාටම සාධාරණයි. ඒක අවේදිත කියන එකෙන් දේශනා කරලා තියෙනවා නේද? එහෙම නැතු මගේ මාළු කන්න බලන් ඉන්න එපා. නැත්තම් හරි පුතඥයෝ බුද්ධාගම රැක ගන්න කියලා වෛර කරනවා, ක්‍රෝධ කරනවා. එතකොට බුද්ධාගම කියන්නේ වෛර කරන එකද? ක්‍රෝධ කරන එකද? ඈ? කොයි හරි මානසික රෝගයක් ඇවිල්ලා මොන මොන හරි ප්‍රකාශ කරාම ඒක අප් කරලා හැමතැනම ප්‍රචාරය කරලා මානසික රෝගී නම් කියලා ඉරගුඩුවල දානවා. මේ ඕන තරම් ඉන්න ප්‍රචාරය වෙන්නේ නැති වුණාට මේ විවිධ මානසික තත්ත්වයන් එක්ක මම බුදු වුණා, මම රහත් වුණා, මම මාර්ගඵල ලැබලා ඉන්නේ, මම විශ්වයෙන් මට පණිවිඩ එනවා, මට මේ බ්‍රහ්ම ලෝක වලින් කතා කරනවා කියන අය ඔය පිස්සන් කොටුවේ හැරෙ මේ ඕන තරම් ඉන්නවා. බේද දෙන්න අර අවශ්‍ය වුණ මිනිස්සු අරන් ගිහිල්ලා ඉතින් ඒවා මේ ඒවා පිළිගන්නේ මොකටද? ඒවා අප් කරන්නේ මොකටද? එවන ලෝකෝත්තර සිතේ තියෙන එක ලක්ෂණයක් තමයි ඒක විඳින්න බෑ. අවේදීත සිතක් ඔබට තිබේද? ආන ප්‍රශ්නේ. ඔබ ප්‍රගුණ කරලා තියනවද, ඔබ ඇති කරගෙන තියනවද අවේදීත සිතක්? අන්න ඒකට තමයි පින්නතුරි ලෝකෝත්තර සිත කියලා කියන්නේ. ලෝකෝත්තර සිත කියන්නේ ඒවට. ඒ නිසා මේ අවේදීත සිත කාටවත් කියලා දෙන්න බෑ. දැනගන්නත් බෑ. බෙදා දෙන්නත් බෑ. අරන් තියන්නත් බෑ. පස්සේ ගන්න අරන් තියන්න පුළුවන් සමහර දේවල්. ඒම අරන් තියන්න බෑ. බලන්න ලස්සනයි, ඔබට තේරෙනවද ඒක? බෙදා දෙන්නත් බෑ. දැනගන්නත් බෑ. දේශනා කරන්නත් බෑ. අරන් තියන්නත් බෑ. ඥාතිකමට, හිතවත්කමට, දායකකමට දෙන්නත් බෑ. ඒක ඇත්තද නැත්තද? ඒ නිසා තමයි ඒකට නිරෝධ සිත කියන එක භාවිතා කරන්නේ. කොහොරුන්ට ගන්නත් බෑ. ඉතින් එතෙන්ට මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. මේ ලෝකේ හොඳට තේරුම් කරගන්න පිණිස ඔය ගොඩාක් වෙලාවට නුඹ රහත් වෙලා නෙමේ තෝ හොරෙක් කීකේ බණිනා ඉන්නව නේද? ඒ බණින්නේ රහතන් වහන්සේලාද? නෑ, අමු බේබද්දෝ. එහෙම නැත්තම් අමු දුෂ්ටයෝ. අපිට හරි වැරදි කමෙන්ට් එකක් දාලා තිබුණොත් ටක් ගාලා යන්න ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න, බියර් බෝතාව කටේ ගාගෙන මේව කරගෙන මේව කරගෙන ඉන්න මිනිස්සු තමයි මේ බණින්නේ. මූ බොරු බණ කියනවා කියලා බණින්නේ. ඒ නිසා වහාම යමක් කියනකොට කියන පුජ්‍යලයා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න, එයා හරි උත්තරීතර කෙනෙක්ද, උතුම් ගුණයක් තියෙන කෙනෙක්ද, ශ්‍රේෂ්ඨ කෙනෙක්ද, උතුම් ප්‍රතිපත්ති තියෙනවද කියලා. නැහැ, දහම පින්නතුනි දිරවන් නැත්තිම පෙන්වන්න බැරිම අගුණ දුර්වලකම් තියෙන අයට. ඒක තුවාලෙට ලුණු දානවා වගේ විසක්. ඒ ඇත්තෝ අනිවාර්යෙන් බණපදයක් ඇහුනොත් කුපිත වෙනවාමයි, බණිනවාමයි. ඒක ඔබේම ගෙදර ඉන්න දරුවෙක් වෙන්නත් පුළුවන්, මහත්තයෙක් වෙන්නත් පුළුවන්, නෝන වෙන්නත් පුළුවන්. ඒ දහම දිරවන්නේ නැත්නම්, දහම අහන් ඉන්න බැරි නම්, දහම මිහිරි නැත්නම් බුදුහාමුදුරු කියලා තියෙන ඒගොල්ලෝ දුෂ්ප්‍රඥයෝ. ධර්මයේ මිහිරි නැහැ පින්නතුනි දුෂ්ටයන්ට. ඒක හරියට පින්නතුනි බුදුහාමුදුරු පෙනුන කියන්නේ ගිනි ගොඩක් වගේනේ. ඒ කියන්නේ දහමක් නොතිබිච්ච සමාජයකට බුදු කෙනෙක් පේන්නේ ගිනි ගොඩක් වගේ. අර ගිනි ජාලාවක් මවල තියෙන්නේ මේ අද වැඩම කරපු දවසේ නේද? ගින්තැන්නට වඩිද්දි නේද? ඒ ග්‍රාමයට වඩිද්දි බුදුහාමුදුරු ගිනි ජාලාවක් මැදින් මෙහෙම එනෝ වගේ එකක් තමයි මේ මවල තියෙන්නේ. ඒක කියලා තියෙන්නේ බුදුහාමුදුරු ගිනි මවාගත්ත කියලා. බුදුහාමුදුරු ගිනි මවාගන්නේ බුදුහාමුදුරු සිසිල්. ඉන්න මිනිස්සුන්ට වෙනුනේ ගිනි ජාලාවක්. අපේ සංස්කෘතිය, අපේ ප්‍රතිපත්ති, අපේ දෘෂ්ටි ටික විනාශ කරන්නේ එන එකේ වගේ තමයි දැනුනේ. ආන්න ඒ වගේ තමයි පින්නතුනි බණපදයක් දුෂ්ප්‍රඥයට ඇහෙන්නේ. ඒ නිසා කිසි වෙලාවක ඒ ගැන තැවෙන්න එපා, දුක් වෙන්න එපා. අනිවාර්යෙන් බලන්න රහතන් වහන්සේ කෙනෙක්ද බණින්නේ කියලා. එච්චරයි. ධාමයට ගරහනකොට මේ බණින්නේ, මේ දොස් කියන්නේ උතුම් ප්‍රතිපත්ති තියෙන, උතුම් ගුණ තියෙන කෙනෙක්. අනේ අපිට එහෙම කෙනෙක් අවවාද අනුශාසනා කරොත් අපි පිළිගන්න ඕන නේද? පිළිගන්න ඕන, පිළිපදින්න ඕන. උතුම් ගුණ ඇති කෙනෙක්, උතුම් ගුණ ඇති උදවිය අසභ්‍ය වචනින් බණින්නේ, බැනවදින්නේ, නිග්‍රහ කරන්නේ, නින්දා කරන්නේ, කෙනෙකුට අපකීර්තිය ඇති කරන්නේ. උතුම් ගුණ තියෙනවා නම් බුදුහාමුදුරුවෝ වගේ ළඟී යන ගුණ එනවනේ. එතකොට දේවදත්තට වුණත් සානුකම්පිත ව සලකන ස්වභාවයක් තියෙනවා. අද හිටියනම් එහෙම මේ ඉන්න සමාජය තුළ දේවදත්තගෙන් දැන් බුදුහාමුදුරන්ට තිබුණා එකපාරට 100 පාරක් අරගෙන දේවදත්ත හිරේ දාන්න. මාව ඝාතනය කිරීමට දරන උත්සාහය පදනම් කරගෙන නඩුවක් දාලා හිරේ දාන්න පුළුවන්. ඇයි අර ගලත් අල්ලු කරලා ඇඟිල්ල දැලුවේ? ඒ වෙලාවෙම ඕන්නම් පුළුවන් මේ මාව ඝාතනය කිරීමට උත්සාහ කිරීම කියලා පැමිණිල්ලක් දැම්මාම අනිවාර්යෙන් ඔප්පු වෙනවා මෙයා ඝාතනය කිරීමට තත් කරලා තියෙන්නේ කියලා. එකෙන් බැරිද? පුළුවන්. බලන්න ස්වභාවය. ඉතින් ඒක නිසා ඒක මහා පුදුමයි. ඉතින් ඒ නිසා මේ ලෝකේ දහම නිග්‍රහ කරන අය, නිඳා කරන අය පිළිබඳව එච්චර සලකන්න එපා. ඒ දුෂ්ප්‍රඥයට එහෙම තමයි. සුදු රෙද්දේ වැටිච්ච එක තිත තමයි බොහෝම හුවා දක්වන්නේ මඩ ගොඩවල් වල ඉන්න මිනිස්සු. තේරෙනේ? මඩ ගොඩවල් වල ඉඳගෙන සුදු රෙද්දි මඩ පොඩ්ඩක් ඇවුරුනහම තමයි කෑ ගහන්නේ. සුදු රෙද්දක මඩ ඇවුරුනහම. ඒ නිසා ඒ මිනිස්යාගේ ಗುಣ නසන්න හරි ගුණයක් තියනව නේද කියලා සතුටෙන් දැන් සාහිණාන්සලා ළඟ ಗುಣ නසන්න හරි ගුණයක් තියෙනවා. ಗುಣ නසන මිනිස්සු ළඟ නසන්නවත් ගුණයක් නැහැ. නහන්නත් ගුණයක් තියෙන්නේ නැත්නම් නසන්නේ මොකද්ද නේද? ಗುಣ මකන්න හරි ගුණයක් තියෙනවා කෙනෙක් ළඟ. මොනවද තියෙන තව අම්මගේ ප්‍රශ්න?
සියලු දෙනා මේක අප්‍රමාදීව තේරුම් කර ගන්න. හැමදාම මේ කයිවාරු ගහනගේ තේරුමක් නැහැ. හැමදාම මම දේශනා කරන්න එකම ටික. මුළු ත්‍රිපිටකේ බලාගෙන ගියත් තියෙන එකම ටික. ඒක මට පේන්නේ එකම ටික වශයෙන්. මොකද හේතුව බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරපු නැති එකක් නෙමෙයි. මූදේ කොතනින් බැස්සත් ඒක ලුණුයි වගේ, ධර්මයේ කොතනින් බැස්සත් නිර්වාණ රසයයිමයි තියෙන්නේ. ඒකයි මම එකම ටික කියන එකෙන් අදහස් කරන්නේ. ඒ හැම තැනම තියෙන්නේ අලෝභ ද්වේෂ අමෝහ කියන එක. නිත්‍යයෙන් නිදහස් වීම කියන එක, දෙමේ අන්තම් පබ්බජිතේන නසීවි තබ්බා කියන මේ වාක්‍යෙම තමයි මුළු බුද්ධ ශාසනය පුරාම තියෙන්නේ. ඒ නිසා නිකන් ඔළුව කරච්චල් කරගන්න ඕනේ නැහැ. එක එක විදියට එක එක හාමුදුරු කියන මාරේ ගැඹුරු හරි තොරල හරි ඒ දහම් අවබෝධයෙන් නැති නිසා කියන වචන. අර අතන හරි ගැඹුරුයි, අතන හරි මිහිරි, අතන හරි ගැඹුරුයි ස්වාමීන් වහන්සේනේ. මේ අපිව බය කරනවා. මේ ඔතන ආනන්ද හාමුදුරු මොනෝද කියන්නේ? අර හරි හාමුදුරු බලන්න සීලය කියන්නේ ආයි වැක්කිරෙනවා මේම. බණ කියන්නේ අමෝ සරලව විග්‍රහ කරලා දෙනවා. ඒ මෝඩකම ඒ ගොංකම විසක් ඒ ප්‍රදර්ශනය වෙන්නේ ප්‍රකාශ ඇතුලේ. අවබෝධය නෙමෙයි, අවබෝධය නම් වෙනතුනේ එහෙම එකක් නැහැ. මේක දෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ මාර්ගයක් විතරයි. දේමේ අන්දා බබ්බජිතේන නසීවිතබ්බා කියන එක විතරයි තියෙන්නේ ධර්මයේ. ඔළුව නිකන් පටලවාගෙන ඇට ගුණා කරගත්ත උදවිය තමයි ඔය ලොකු බණ, අර බණ, ගැඹුරු බණ, ඒ ඔක්කොම තියෙන්නේ ඒගොල්ලන්ට. මේ දහම තේරුම් ගත්තොත් ගොඩාක් දෙනෙක්ගේ මතයක් තියෙනවා මේ දහම තේරුම් කරගත්තොත් එයා අමුතු පුජ්‍යලයක් වෙනවායි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අමුතු පුජ්‍යලයක් නෙවෙයි. එයාට නොගෑවි පරිහරණය කරන්න පුළුවන් බවක් විතරයි ඇති වෙන්නේ. දැන් මේ සමහර නෝනවරු බණ අහන්න එනකොට අකමැති මහත්තුරු. මොකද හේතුව? ඒගොල්ලගේ පෞල් ජීවිතේ නැති වෙයි කියලා. මහත්ය බණ අහන්න එනකොට අකමැති නෝනවරු. දැන් අපි පුදුම මේ අවාසනාවන්ත පිරිසක් කියලා එකතකින් හිතනවා. දැන් මහත්ය බණ අහන්න එනකොට අපි බැනුම් අහන නෝනලාගේ. නෝනලා දෙස් තියෙන උදේ පාන්දර නැගිටලා ඕකට හෙන ගිහිලා ඵලයන් අපේ මහත්යට බණ අහන්න කියනවා. මූ ගෙදරක ඉන්නේ මේ කියලා. ඊට පස්සේ නෝන බණ අහන්න එනකොට ඌ දෙස් තියෙනවා අපිට. හදිසියෙන් තමයි දෙන්නම බණහන්නේ. මේ පුදුම තත්යකටපත් වෙලා ඉන්නේ. ඈ දවසක් නෝනගෙන දුම්මල වරම අරගෙන ගෙදරින් පිට වෙලා මම ඕකට දෙකක් කියන්නම් කියලා මෙහෙ ඇවිල්ලා. එතකොට මහත්තයා මට කෝල් කරලා කිව්වා අපේ හාමුදුරනේ නෝන ඉනවා දෙමේ වෙලාවේ ඔබ වහන්සේට මොනවා කිව්වත් අනේ සමාව අවසර ඉන්න කියලා කිව්වා මට. මම කිව්වා හා එන්න එන්න කියන්නකෝ මම බලා ගන්නම්කෝ කියලා. මගේ ඉස්සරහට ආවම ඤඤ්ඤඤ්ඤ ගාලා ගියා. මොකුත් කිව්වේ නෑ. ආවේ නම් හාමුදුරනේ ඔබ වහන්සේට බනින්න කියලා ආවේ. මොකුත් කිව්වේ නැද්ද කියලා. මම මොකුත් කිව්වේ නෑ. මගේ ඉස්සරහට ආවම ඔය කට්ටියට එහෙම වෙනවා. මේ මොකුත් කිව්වේ නෑ. මේ ලිංගක් කියලා හොඳට කතා කර කර හිටියා. නමුත් නිකන් තොල්කට වෙවුල වෙවුල හිටුවේ අර ඇතුලෙන් කේන්දිය. ඉතින් ඊළඟට නෝනල යනවනම් මේ හිත කඩන්න කොහොම කොහොම හරි කොහේ හරි තියෙන කේලමක් හරි පටලවල හරි මොනවා හරි පටලවල හරි එහෙම නැත්නම් ඉන්න යාළුවෙකුට හරි ගිහිල්ලා ඉවරලා හමුදුවත් එක පොඩ්ඩක් කතා කර කර ඉඳලා ගුණ ගොඩක් හරි හොයාගෙන වරෙන් කියලා මේ නෝනලා පහදවන්න පුදුම ට්‍රයි එකක් දෙනවා මහත්තුරු. මේක එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔය ඒකනේ බය. තමන්ට අර බලන්න විසාකාම දරුවෝ 16ක් හැදුවා කියනවනේ. මේක හරියට තේරුම් ගත්තොත් මනස රිලැක්ස් වෙනවා, මනස සැහැල්ලු වෙනවා, ටෙස්ටොස්ටරෝන්, ඊස්ට්‍රජන් අරව මේ ඔක්කොම හොඳට වැඩෙන්න පටන් ගන්නවා. ඔව් හොඳට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මනස නිරවුල් වුණාම.
ඒ නිසා එක එක දේවල් එක එක විදියට මේ වැරදි විදියට හිතන්න එපා. මේ රහත් උනාම මේ මාර්ගඵල ලැබුවාම මේ මේ අකාට මේ ඔක්කෝම වට පිටාව පෙන්වන්න බැරි හැම දෙයක්ම පිළිකුලෙන් බලන කෙනෙක් බවට පත් වෙනවායි කියලා එහෙම එකක් නැහැ. එයා උතුම් මානසික නිරෝගීතාවයකට පත් වෙනවා. ඒ නිසා තමයි ওই විසාකාව වැනි අය ළමයි 16ක් හැදුවා. එහෙම හැදුවා නම් අද කාලේ හිටියනම් විසාකාව වැනි කෙනෙක් හිටියනම් මොනවා කියයිද? මාළුගොඩ ඉන්නේ බුදුහාමුදුරු ළඟමයි හැමදාම බඩින් මේකේ. එහෙම කියයි. ලෝකෙට යහපතක් වෙන්න, ලෝකෙට සෙතක් වෙන්න, ලෝකෙට මේ උතුම් දෙයක් වෙන්න කියලා ඉවරලා දරුවෝ බිහි කළා. බඩත් තරම් ගෙදරට වෙලා හිටියේ නේ, දම් පිංකම් කළා, ඒ සංවිධානය කළා, වැඩ කටයුතු කළා, මහත්යට උදව් කළා, සමාජ සේවා කටයුතු කළා. තේරුණා නේද? ධර්මයේ අහනෝ මේ ඔක්කෝම කාර්යක්ෂම සිද්ධ කරන්නේ නිරෝගී මනසක් ඇති නිසා. ඈ නිරෝගී මනසක් ඇති නිසා. ඒ නිසාමින් කවුරු හරි හිතන්න එපා මෙහෙදී විකෘති වෙන්නේ. විකෘති වෙච්ච අයත් ප්‍රකෘති වෙලා සාන්ත මනසකට පත් වෙනවා. සාන්ත මනසකට පත් වෙනවා. ඒ නිසා ධම්මගේ යන කෙනෙක් කෙනෙකුට පුළුවන් වැරදි විදියට දකින්න. හැබැයි වැරදි නෑ. දැන් අපිවත් ඕන කෙනෙකුට වැරදි කියලා දකින්න පුළුවන්. හැබැයි වැරදි නෑ. සංස්කෘතියෙන් වැරදි කියලා දකින්න පුළුවන්. ඒක ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට, වර්ගයෙන් වර්ගයට, කුලෙන් කුලයට, පළම් පළාතෙන් පළාතට, පුජ්‍යලයෙන් පුජ්‍යලයට ඒක කෝණයකින් බලන්න පුළුවන්. මේක හරි මේක වැරදි. ඒවට කියන්නේ පුජ්‍යල මත. නිවැරදි වෙන්නේ ආර්ය ශ්‍රාවකේ යුනිවර්සල් ලෝ කියන එකට. මොකක්ද ඒකට කියන්නේ? විශ්ව නීතිය. නැත්තම් ස්වභාව ධර්මය. නැත්තම් මානව ධර්මය. මානව සත්‍ය, මානව යථාර්ථය, මානව ධහම කියන එක තුල තමයි නිවැරදි වෙන්නේ. සිල්වත් වෙන්නෙත් එතෙන්ට. දැන් සමහර උදවිය ඉන්නෝ සම්මුති සීලයේ තුල ඉන්නවා. නමුත් ඒ නිර්වාණ සත්‍ය තුල, ආර්ය ධර්මයේ තුල දුස්සීලයි. දිට්ඨිගත නම්, සංකල්පගත නම්, පංච උපාදානස්කන්ධයෙන් යුක්ත නම්, ලෝභ ద్వේෂයෙන් මෝහයෙන් යුක්ත නම්, උදේවර හවස බුදුන් වැඳගෙන හිටියයි කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. බුදුන් වැඳ වැඳ ලෝකෙටම වෛර කර කර ඉඳලා වැඩක් නැහැ. හැමතිස්සෙම තමා තුළට බුදුන් ගත්තට පස්සේ එයා හැමතිස්සෙම බුදුන් වැඳගෙන ඉන්නේ. මම හැමතිස්සෙම බුදුන් වඳිනවා. මොකද බුදුන් මා ළඟට ගත්තහම මා තුළ බුදුන් දකින්නවා නම් යෝ ධම්මං පස්සති සෝමං පත්තති කියලා ධර්මානුකූලව හැමතිස්සෙම ලෝකේ දිහා දකින්නවා නම් එයා ඔය ඕනම කෙනෙක් එයා තුළට බුදුහාමුදුරු වඩමවා ගත්ත වෙනවා. තේරෙනානේ? එයා තුළට බුදුහාමුදුරු වඩමවා ගත්ත වෙනවා. දැන් බුදුහාමුදුරු එළියේද ඉන්නේ ඇතුළේද ඉන්නේ? ඈ තමගේ ඇතුළේ ඉන්නවා. ආ තමගේ ඇතුළට ගත්තනම් හොඳයි. බුදුහාමුදුරු ඇතුළට ගන්න නම් පිරිසිදු වෙන තනක් වෙන්න ඕන. නැත්තම් බුදු කෙනෙක් වැඩ ඉන්නේ නෑනේ. ආධ්‍යාත්මය පිරිසිදු වෙන්න ඕන. ඔය සමහර ඔය විශ්ව බුද්ධල වගේ කට්ටිය වරද්ද ගත්ත තැනක් තමයි අපි අවියාජයි, අපි හරි විවෘතයි කියලා. එන්න මේ අකා මේ තියෙන නොපනත්කම් ටික ඔක්කොම පෙන්නනවා. එතකොට ඒක මුලාවක්. හැ අපි විවෘතයි කියලා ගංජ ගහනවනම් අපි විවෘතයි කියලා සිගරට් බොනවනම් අපි විවෘතයි කියලා අරක්කු බොනවනම් ඒක විවෘතකමද? ඒක නිකන් අර දොර වහගෙන වැසිකිළියේ ඉන්න ඕනේක පාරමැදට එනවා වගේ වැඩක්. කවුරුත් ලෝකේ දන්නව කවුරුත් වැසිකිළි යනවා කියලා. නමුත් ගෙදර කට්ටිය වුණත් තම තමන්ම යන්නේ දොරක් වහගෙන ඒක. ඉතින් ඒ නිසා මේ මෝඩ විවෘතතාවයන් මෝඩ අව්‍යාජ තත්ත්වයන් ඇති සිද්ධ වෙන්නේ මානසික රෝගීන්ට. තේරුණානේ මං හරි විවෘතයි මම හරි අව්‍යාජයි කියලා පාරමැද කැත කරාම කොච්චර කැදයිද ඒක. දැන් අපි කවුරුත් දන්නවා කවුරුත් මල මුත්‍රා කරනවා. මේ හොඳ මනසකින් ඉන්න අපි කවුරුවත් ගිහිල්ලා පාරමැද කැත කරන්නේ නෑ. අර ඉන්දියාවේ නම් කරනවා. ඉන්දියාවේ මිනිස්සුත් ඒක ලස්සනට කරන්නේ. ඒක මේ මේ මූණට රෙදි කෑල්ලක් දාගෙන කරන්නේ. දැකලා නැද්ද? ඉන්දියාවේ ගිහුවා නම් දැකලා තියෙනවා. ආවා මේව ලෙන්සුවක් දාගත්තා. මුළු ලෝකෙම වැහිලා. ආයි ටොයිලට් බාත්รูම් හදන්න ඕනේ නිකන්. තේරෙන්නේ නැහැ. ඒවා හදන්න ඕනේ මට පේන තවන්ට ලැජ්ජ හිතෙන්නේ තවන්ටනේ. මුළු රෙදි ගෑල්ලක් දාගත්තාම කෙලින්ම ඕන වොෂ්රූම් එකක් නියම. මහරජිනගේ වොෂ්රූම් එකේ කියලා හිතාගෙන උනත් තවන්ට අදාළ රාජකාරිය සිද්ධ කරන්න පුළුවන් හිතාගෙන එච්චරයි. කවුරු දැක්කත් මම දැක්කේ නැහැ නේ. එච්චරයි. එහෙම අව්‍යාජත්වයන් ඕනේ නැහැ. ඒ නිසා කරන්න ඕන හැම දෙයක්ම කරලා ඉවර වෙලා ඒ ඔක්කොම පේන්න පෙන්වුවාම අපි අව්‍යාජ මිනිස්සු. අපි සත්‍යවාදී මිනිස්සු. එහෙම වැඩක් නෑ. ඒව මානසික රෝග. ඒ නිසා හැම කෙනෙකුගේම ජීවිතයේ තමන්ගේ වෙනම ප්‍රයිවසි එකක් තියෙනවා. ප්‍රයිවට් එකක් තියෙනවා. ඒක එහෙම තමයි. දැන් මම වුණත් විවේක වේලාවකදී වැඩ ඉන්න විදියට ධර්මාසනයේ වැඩ ඉන්නේ නෑනේ. විවේක වේලාවකදී ඉන්න තැනකදී මේ ෆොටෝ එකක් ගහගෙන ගිහිල්ලා මේ යකා ඉන්න විදිය කියලා කිව්වොත් ඒක වැරදි. නාන වේලාවට ෆොටෝ එකක් ගහගෙන ගිහිල්ලා මෙන්න මේ යකා ඉන්න විදිය කියලා කිව්වොත් වැරදි. ඔය සාවිනාසලා සමහරලාට නාන වේලාවට ෆොටෝ ගහලා Facebook දාලා තිබ්බේ. ඉතින් උටාගෙන අන්තර කඩේ පිටින් නාන්න නැතුව මොකොම සිවුර පොරවන්නන්නේ. විවේක ඉන්න වෙලාවට අන්දරගඩේ හැරි මේ තියෙන රස්නත් එක්ක විවේකීව ඉන්න ඕක. කකුල උඩ තියාගෙන ඉන්න පුළුවන්, බිම තියාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒකට අසංවරය කියන්න පුළුවන්ද? දැන් මේ ධර්මාතරේ ඉන්නා වගේද නේද? ළඟ මොකක් හරි පුටුවක් තිබ්බොත් පුටු උඩින් කකුල් දෙකක් තියාගෙන ඉන්නවනේ. ඔයගොල්ලොත් එහෙමනේ. ගෙවල් වල ඉන්නේ එහෙමනේ නේ. තවන්ට පහසුයි කියලා හිතනවා නම් තියෙන මෙහෙම මෙහෙම සංවරව ඉන්නේ නෑනේ. ඒ නිසා ඕනම කෙනෙක්ගේ තමන්ගේ ජීවිතේ ප්‍රයිවට් කොටසක් තියෙනවා. ඒක හාරා උස්සන්න යන්න එපා. හාමුදුරු කෙනෙක්ගේ හරි කාගේ හරි එහෙම බලන්න යන්න එපා. ඒවා හංගනවා නෙමෙයි. ඒක හැංගිලා තියෙන්න ඕන එකක්. ඒ නිසා තමයි අපි දොරකට උඩ තට්ටු කරලා කාමරයකට යන්නේ. දූවි පුතාගේ හරි වේවා. ටිකක් ලොකු මහත් වුණාට පස්සේ ඒගොල්ලන්ට ප්‍රයිවසි එකක් තියෙන නිසා අපි දොරට හරි තට්ටු කරලා තමයි තාත්තා අම්මා හරි යන්නේ. යන්න ඕන. හැබැයි ඉතින් ගංජා ගහනවා ඩ්‍රග්ස් ගන්නවා හරි මේ කියලා පොඩි ඉංගියක් ලැබුණොත් නම් දොර ඇරන් ගියාට කමන්නේ. මොකද ඒකෙන් බේර ගන්න. හරි මෙන්න මේ දේවල් ඔක්කොම සමතුලිතව ගන්න ඕන. නැත්නම් සම්මුතිය පරමාර්ථ කරගෙන පරමාර්ථ සම්මුති කරගෙන දෙක පටලවාගෙන ලොකු ප්‍රශ්න හදා ගන්නවා අපේ සමාජය. ඒ නිසා මේක විද්‍යාත්මකව ගන්න. දැන් මේ ධර්මයේ තේරුම් ගත්තා අවබෝධ කරගත්තා කියලා එයාට අනිත් ඥාන නැති වෙන්නේ නැහැ. එයා අනිත් ඥානත් හොඳට අඳුරනවා. සම්මුති ඥානත් හොඳට අඳුරනවා. ලෝකෝත්තර ඥානෙත් අඳුරනවා. දැන් ලෝකෝත්තර ඥානෙ අර වැහෙන්න දෙන්න එපා. ඒක පාද ගන්න ඕන. ලෝකෝත්තර ඥානෙ බහුල කර ගන්න ඕන තමා තුළ. දැන් පින්නතුනි මෙහාට වැඩි ඔය කට්ටියගේ ගැරහුම් නිඳා අපහස දැන් නැත්තිමකෝ. මෙහාට ලොකු පිරිසක් නැහැ. මෙහාට ලොකු පිරිසක් එකතු වුණා නම් අර පිට්ටෙනිත් පිරෙන්නේ මේ හැමතැනම හිටින්න. හාමුදුරුවරු ගහනවා. ඇයි? බණේ වැරද්දකට නෙමෙයි. කැමතිනේ තව හාමුදුරුගෙනෙකුට කීර්තියක් ලැබෙනවට, ප්‍රශංසාවක් ලැබෙනවට. ඒක තමයි උහුලන්න බැරි. තව කෙනෙකුට වන්දනාමාන ලැබෙනවට. ඔය ළඟදී ආපු අර පිස්සා වුණත් ඒකට දාන්න හේතුව ඒ වැදුම් ලැබීමයි, මල් මාලා දැමීමයි, ඒ දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් හේතුව. දැන් ඔයත් හරි ගිහිල්ලා වුණනම් මල් ටිකක් කෙලලා උඩින් ගිහිල්ලා මේ මල් මාලාවක් එහෙම දාලා පොඩි බණ ටිකක් කියනවා වගේ මේ එකක් කරන්න මෙන්න ඊළඟ රහත්මේනිය මේ කියලා අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ තව කෙනෙකුට වන්දනාමාන ලැබෙනවට, ගරු සත්කාර ලැබෙනවට, ලාභ ප්‍රයෝජනයක් හරි ලැබෙනවට කැමති නෑ. ඊළඟට හාමුදුරුවන්ට ඔච්චර මොකටද කියලා ගෑ ගහනවා. මේ කිසි දෙයක් හාමුදුරුවන්ට නෙමෙයි. මේවා පවතින්නේ විනතුනි ඒ ශාසනික සම්ප්‍රදාය තුල. මේ අපි බැඳිලා ඉන්නේ අමාත්‍යංශත් එක්ක. තේරුණා නේද? හාමුදුරු කෙනෙක් මලොත් හරි ඒ වාහනයක්වත් තව කෙනෙකුට ගන්න බෑ. ඒක අමාත්‍යංශ හරහා ගන්න ඕනේ. ඒකවත් යන්නේ නිකායට, ශාසනයට යන්නේ. දැන් මේ ධර්මශාලාවක් හදන් ඉන්නේ මටද? මේ ශාලාව ඔබට. මං කරන්නේ නඩත්තු කරන එකනේ බලාගෙන. ඔයත් ඒකට උදව් කරන එක. ඉතින් හාමුදුරුවන්ට ලැබෙනවා කියලා කියන එකේ තේරුම මොකද්ද? හාමුදුරුවන්ට මුකුත් නැහැ. මට මුකුත්ම නැහැ. මම හොඳට දැනගෙන අවබෝධ කරගෙන ජීවත් වෙන්නේ මේ හැම වැලි කැටයක්ම මිනිස්සුන්ගේ. එහෙම නැත්තම් මිනිසුන්ගේ කියලා හිතා ගන්න ඕනේ නැහැ කියලා මම කියලා දෙන්නේ. මේ ස්වභාව ධර්මයේ මිනිසුන්ට අයිතිත් නැහැ. ඒ නිසා ඊටාම පටු බුද්ධීන් වලින් ඉඳගෙන තව කෙනෙකුට සපවත්ව ඉන්නවට, තව කෙනෙක් ජ්‍යෙෂ්ඨව ඉන්නවට, තව කෙනෙක් ශ්‍රේෂ්ඨව ඉන්නවට ඉරිසියා කරන එක, වෛර කරන එක දුෂ්ප්‍රඥය තුලින් කවදාවත් අයින් කරන්න බෑ. ඔවුන්ගේ ළඟ මොලේ නැතිකම තමයි ඔවුන් ඒක කරන්නේ. ඔවුන් හිතාගෙන ඉන්නවා බුදුහාමුදුරුව අතහැරලා ගියා, මේ සංඝයා වහන්සේලා එකතු කරනවා කියලා. ඒ අක්කු හිතාගෙන ඉන්නේ, හොඳට මතක තියාගන්න මේක, සම්මුතියෙන් ඔයත්තන්ට ඔය උත්තර දෙන්න ඕනේ. ඒ අක්කු හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුව අද හිටියනම් උන්ට හිතෙනවා ඇති උදේ පාන්දර අපේ ගෙදර ඉස්සරහා පාත්‍රේ තරම් මෙහෙම ඉඳී අපි සරං කෑල්ලත් එල්ලන් ඇවිල්ලා නයිටි අතෙන්දන් ඇවිල්ලා ඉන්දියා අප දෙකක් පාත්‍රයට බෙදනකම් කියලා. එහෙම හිතනා ඉන්නවද මෙතන? බුදුහාමුදුරුව හිටියනම් උදේ පාන්දර අපි නයිටි පිටින් ඇවිල්ලා ඉන්දියා අප දෙකක් බෙදනකම් ඉඳීගේ ඉස්සරහට වෙලා කියලා. එහෙම කාට හරි හිතනවනම් ඌට පිස්සු. බුදුහාමුදුරන්ගේ ධාතු වැඩම වුවාම දවස් දෙකමාරක් හිටියා පොලිමේ වදින්න. ඒ ධාතු බුදුහාමුදුරු ජීවමානව හිටියා නම් මොකද වෙන්නේ? දවස් හතරක්වත් ඉන්න වෙනව දැකලා වදින්න. කියන එක තේරෙනවද? බුදුහාමුදුරු අල්පේජ්ජව මොකෝවත් නැතුව නෑ, සෑම එකක්ම අභ්‍යන්තර ගුවන් ගමනකින් සංජාරයේ සිද්ධ වේවි. සෑම ගමනකදීම වෙඩි නොවදින වාහන පාවිච්චි කරාවේ. උන්වහන්සේට ජනාධිපති ආරක්ෂාවක් අනිවාර්යෙන් දෙන්න ඕන කියලා ඉන්දියාවෙන් අනිවාර්යෙන් කියාවේ. අපි යනකොට සෙල් ෆෝන් එක පවා පැත්තකින් දියලා ලොකු පරීක්ෂාවකට ලක්වෙලා පෑන්සලක්වත් ගෙනියන්න බෑ, සෙල්ෆියක්වත් ගන්න ළඟට බෑ කියන නීති පද්ධතියක් ඇතුළේ තමයි බුදුහාමුදුරු ගිහිල්ලා වැඳ ගන්න වෙන්නේ. ඔන්න ගොන්ත 70ට කියලා දෙන්න ඕන ඔන්න ඔය ටික. තේරුණා නේද? ඒක එහෙමද නැද්ද? ඒක එහෙමයි. මම දලයි ලාමා හාමුදුරු ළඟට ගියානේ වඳින්න. සෙල් ෆෝන් එකක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. ගිහිල්ලා මේ එහෙම කරලා සෙල්ෆියක් ගන්න ඒව බෑ. එතනම ඉන්න කැමරා කරුවෝ ගහපු ෆොටෝ එකක් තමයි අර දීලා තියෙන්නේ. එතනම ඒගොල්ලන්ගේ ඉන්න වෙනම කැමරා ශිල්පී කට්ටියක් ඉන්නෝනේ. ඒගොල්ලෝ හරහා අපිට පින්තූරයක් ඉල්ල ගන්න පුළුවන්. එළියේ නෙමෙයි තමන්ගේ බෞද්ධලක දුරගතණයවත් ගෙනියන්න බෑ. දැන් ඔය ඇත්තුන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ සෙල් ෆෝන් එකත් එක්ක, බෑග් එකත් එක්ක ඔය ඇවිල්ලා ඉන්නවා. මම ඉතින් සාමාන්‍ය නිසා ඊට වඩා ලොකු වුණොත් එහෙම ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න වෙනවා. ගාඩ් එකේ ඉන්න වෙනවා. මොකද සතුරු බලවේග වැඩි වෙනවා. එන්න එන්න ඉහළට ගියොත් කීර්ති ප්‍රසිද්ධිය ලැබුවොත් සතුරු බලවේග වැඩි වෙනවා. ආරක්ෂාව වුණ වෙනවා. එහෙම නැති වුණාම තමයි ගොඩක් ස්වාමීන් වහන්සේලාට නොයෙකුත් කරදර සිද්ධ වුනේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගොඩනගන්න මිනිස්සු කෝටියක් ඉන්න පුළුවන්. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ව නැති කරන්නනේ එක්කෙනයි. එක පුජ්‍යලයයි ඉන්නේ. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා මිනිස්සු හිතාගෙන ඉන්න මේ මනෝමය ඒවා අයින් කරගන්න වෙනවා. අනිත් එක තව කෙනෙක් සැපෙන් ඉන්නවට ඉරිසියා කළොත් එහෙම ඒක වැටෙන්නේ අන්සපතට ඉරිසියා කිරීම කියන ගණේට. ඔබ හැමදෙස්සෙම භාවනා කරන්න උදේට මට වඩා හොඳ වාහනයක් සියලු සත්වයන්ට ලැබේවා නේද? එහෙම පුළුවන් දෙයක් හිතන්න. මට වඩා හොඳට ගෙවල් දොරවල් සියලු සත්වයන්ට ලැබේවා. මොකද අපේ හිත තියනවා අපිට වඩා දෙයක් තව කෙනෙකුට ලැබෙනකොට ඉරිසියාවක් හිතෙන ගතිය. ඕක නැති වෙලා යනවා ඔය භාවනාව කරනකොට. ඈ මට වඩා ලස්සන රූප සම්පත්තියක් සියලු සත්වයන්ට ලැබේවා. දැන් මට වඩා ලස්සනයි කියලා හිතනවා නම් ඔය පේන්නේ පොප්ප ගෙඩිය වගේ තියෙන කෙනෙක්. ඒකවත් ඉරිසියා ගන්නවා. ඈ ඔය ලස්සන වුණාට ඔය ඉන්ජෙක්ෂන් ගහලා වෙන්නේ නැති කියලා ඒකටත් දැන් උපදයක් කියනවා. ධර්මයක් අවබෝධ කරගෙන කිව්වෝ ඔය බුරු කියන්නේ කියලා ඔක කොහොම හරි ඔප්පු කරවනවා. කාක් හරි කරලා ඉවර වෙලා ඔප්පු කරවනවා. ඒ නිසා මේ මිනිස්සුන්ගේ තියෙන කෙලෙස්. තවත් කෙනෙක් ගුණයෙන් වැඩෙනවට කැමති නෑ. තවත් කෙනෙක් ධනයෙන් වැඩෙනවට කැමති නෑ. තවත් කෙනෙක් ලස්සන වෙනවට කැමති නෑ. තවත් කෙනෙක් කීර්ති ප්‍රශංසා ලබනවට කැමති නෑ. අපි කැමති වෙන්න ඕන. කැමති වෙන්න ඕන. එයාගේ පින කියලා අපි හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් ඔය සෞදි අරාබිවල රටවල් වල ඕමාන් වල ඉන්න රජ්ජුරුව රජ්ජුරුවන්ගේ පුතු එහෙම ලබන සැප සම්පත් යාන වාහන ටික බලන්න. හැබැයි ඒ රටේ කිසි කෙනෙක් අභියෝග කරන්නේ නැහැ ඒකට. මේවා අපේ සල්ලි අපේ ධනේ කියලා කියන්නේ නැහැ. රජවරු එහෙම තමයි ඉන්න ඕන. අපිත් ඊළඟට ඒ පස්සෙන් යනවා කියලා යනව මිසක් කවදාවත් ඒ රජවරුන්ගේ දේවල් වලට ඉරිෂ්‍යා කරන්නේ නැහැ. සුද්ධෝ එක්කෙනෙක්වත් 180ක්ම කිසි කෙනෙක් එංගලන්ත රජපෞල නැති වෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. ඔය අපේ ධනය ඕකෙන් කොච්චර කල් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අපරාධ ධනිය අර මල්ගස් වලට වැය කරන සල්ලි අපරාධ හිතලා බලන්න පොඩ්ඩක් කියලා කියන්නේ නැහැ. ඒ රජවරු ඉන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මේ ලෝකෙට නායකත්වයේ සපයන්නේ. ඒගොල්ලෝ ඉන්නකන් තමයි මේ රටවල් හොඳට පාලනය වෙන්නේ කියලා ඒ නායකත්වය හරි වැදගත් කියලා දකිනවා. දැන් ඉතින් පොඩ්ඩක් කියන්න පුළුවන් පන්සල් කීයක් නරතු වෙනවද පොඩ්ඩක් හිතලා බලන්න. මේ පන්සල් ටික නැත්තම් අපි ගම දිනුනේ නේද? පන්සලේ නිකන් ඉඳන් කනවා නේද කියලා හිතනවා. එහෙම හිතන්න එපා. පන්සලෙන් පාසුකලට ගිහිල්ලා මිනිස්යාගේ මානසික ස්ට්‍රෙස් නැති කරනවා. මනස සුවපත් කරනවා. මානසික රෝගීන් නැහැ. මලකෙදරදී දුක වේදනාව හාමුදුරුව නැති කරනවා. ඈ දාන පින්කමට ගිහිල්ලා පිරිතට ගිහිල්ලා ලෙඩ වුණාම මනස සුවපත් කරනවා. බලන්න පන්සලක් අයින් වෙලා අමු පිස්සු බවට පත් වෙනවා ඒ ගම ඒ පළාත. ඈ බෝධි පූජාවෙන් මිනිස්සයාගේ තියෙන හිතේ බය බිය තටි ගැනීම නැති කරලා දානවා. මහා මනෝවෛද්‍ය මධ්‍යස්ථානයේ පන්සල. එහෙමද නැද්ද? එහෙමයි. මං කියන බණම මේක කියන්න බැරි වුණාට ඒක තවත් ක්‍රමයකින් තවත් විදියකට තවත් කොටසකින් අඩු කරනවා. ඒ නිසා මම මගේ බණම මගේ මේ ආකාරයෙම හැමදාම හැමතැනම තියෙන්න ඕන කියලා මම කියන්නේ. මේක තියෙනවා ජීවිතයේ ඉහළම දුක දැනිච්ච, වේදනාව දැනිච්ච, සංසාරේ එපා වෙච්ච, සසරින් නිදහස් වෙන්න, මනසින් නිදහස් වෙන්න හිතිච්ච නුවණක් වැඩිච්ච මනුස්සයාට මේ ධර්ම තියෙනවා. මේක තියෙන්නත් ඕන, ඒක තියෙන්නත් ඕන. දැන් දස්තොත්තර කෙනෙක් හිටියොත් හිතුවොත් එහෙම දස්තොත්තර විතරයි ලෝකේ ඉන්න ඕන කියලා. නෑ නේ නේ. හැම පද්ධතියකටම දොස්තර කෙනෙක් ඉන්න ඕන. එහෙනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා, සුවපත් වේවා.